විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, මෙම අවස්ථාවේ කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙමින් ස්තුතිවන්ත වෙනවා. අපේ රට දීර්ඝ ඉතිහාසයක් රාජාණ්ඩු ඉතිහාසයකට උරුමකම් කියනවා. එහිදී ගරු කථානායකතුමනි, සියල්ල ජනතාව රාජකාරී ක්‍රමයකට ගැටගහලා රජතුමා විසින් සියල්ල තීන්දු තීරණ ගත්තු යුගයක් නිමා වුණා යටත් විජිතය සමයත් සමග. යටත් විජිත සමයත් ගරු කථානායකතුමනි, දීර්ඝ ඉතිහාසයක් අපි ගමන් කරලා තමයි 1947 පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ හඳුන්වමින් මෙම ආයතනයන් ගොඩනැගුණි. ඒ ඉතිහාසය සංසන්දනය කරලා බලනකොට ජනතාව විසින් නියෝජිතයන් තෝරාපත් කර අරගෙන ජනතාව විසින් බහුතරයක් දෙන කණ්ඩායමක් ආණ්ඩුවක් පිහිටවීමෙන් විපක්ෂයක් පිහිටවීමෙන් යම් ප්‍රජාතාන්ත්‍රික ගති ලක්ෂණයන් ඇතුළත් කොට තිබෙනවා. එනිසා මෙම සභාව ආරම්භයේ සිටම හැඳින්වුවත් ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍රස්ථානය කියලා ගරු කථානායකතුමනි. ගතවෙච්චි අවුරුදු 70 තුළ මේ ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍රස්ථානයම තමයි ප්‍රජාතන්ත්‍රවාදී ගෙල සිඳ දැමූ මධ්‍යස්ථාන බවට පත් වුණේ. ගරු කථානායකතුමනි, අපිට මතකයි 1972 මෙම පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබුවා අපරාධ යුක්ත විනිශ්චය කොමිෂන් සභාව. ඒ කොමිෂන් සභාව මේ පාර්ලිමේන්තුවේ පත් කළේ ඇයි? කවර හෝ වරදක් පිළිබඳව, කවර හෝ සිදුවීමක් පිළිබඳව දඬුවම් දීම සඳහා යම් අනපන සැකසී තිබියදී තමන් විසින් තෝරා ගන්න ලද කණ්ඩායමකට දඬුවම් ලබා දීම අරමුණු කොටගෙන එක් කණ්ඩායමක් විශේෂ කොට හඳුනාගෙන දඬුවම් ලබා දීම සඳහා අනපනත් මෙම පාර්ලිමේන්තුවේ සම්මත කරා. ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ගෙල සිඳපු අවස්ථා බොහොමයක් තිබෙනවා. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ තමයි 4 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරේ. ඇත්තට ඒ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් පමණක් නෙවෙයි, සදාචාරාත්මක පැත්තෙන් බැලුවොත් මොනතරම් යුක්තිසහගතද. මේ සභාවේ ඉන්නම මන්ත්‍රීවරුම අත උස්සලා ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරනවා තමන්ගේ කාලය සය වසරකින් දීර්ඝ කරගන්න. ජනතාව විසින් තමන්ට සය වසරකට පාර්ලිමේන්තු නියෝජනයක් ලබා දී තිබියදී එම මන්ත්‍රීවරුම අතෝසවා තමන්ගේ දීර්ඝ කාලය තව සය අවුරුද්දකින් දීර්ඝ කර ගැනීම සඳහා ගරු කථානායකතුමනි, 4 ව්‍යවස්ථා සංශෝධනයත් මේ පාර්ලිමේන්තුවේ සම්මත කරනවා. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුවම තමයි දිගු කාලයක් සාමාන්‍ය පවතින නීති රීතිවලට අනුව රට පාලනය කරන වෙනුවට විශේෂ මර්ධනකාරී අනපනත් මේ පාර්ලිමේන්තු විසින් පනවාගෙන විශේෂ මර්ධනීය පනත් තරම් මේ රට පාලනය කරලා තිබෙනවා. එනිසා ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍රස්ථානයේ බවට පත් වූ මේ පාර්ලිමේන්තුම ප්‍රජාතන්ත්‍රවාදී ගෙල සිඳන මධ්‍යස්ථානයේ බවට පත් වුණා. මා දැක්කා සමහර අය ගරු කථානායකතුමනි උපුටා දක්වන්න උත්සාහ කරනවා ප්‍රජාතන්ත්‍රවාදී මෙම මධ්‍යස්ථානය විසින් රැක්ක කියලා. හැබැයි සිදු වුණ දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී මෙම මධ්‍යස්ථානය විසින් රැකීමට අසමත් වීම හේතු කොටගෙන ප්‍රජාතන්ත්‍රවාදී මාවත වෙනුවට වෙනත් මාවතන් තෝරා ගැනීම සඳහා මේ රටේ ජනතාවන්ට බල කරපු අවස්ථා ගණනාවක් තිබෙනවා. එනිසා යුද්ධ නිර්මාණය වුණා. එයන් කවරක්වත් නෙවෙයි. යුද්ධයේ විසින් ප්‍රජාතන්ත්‍රවාදී අහිමි වුණා නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී අහිමිවීම තමයි යුද්ධ නිර්මාණයේ ප්‍රධාන සාධක බවට පරිවර්තන වෙලා තිබුණේ. එනිසා ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍රස්ථානයේ තමන් විසින්ම ව්‍යවස්ථා සම්පාදනය කොට තමන් විසින්ම ස්වාධීන අධිකරණ පද්ධතිය ගොඩනගා තිබියදී තමන් විසින්ම එම අධිකරණ පද්ධතියේ ශ්‍රේෂ්ඨද එම අධිකරණ පද්ධතිය ඉහළම ධූරය තමන් විසින්ම නඩුවහලා තමන් විසින්ම ඉවත් කරපු කිලිටි ඉතිහාසයක් මෙම ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍රස්ථානයේ තිබෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුවම තමන්ට අවශ්‍ය තමන්ගේ ආරක්ෂාව තමන්ගේ පැවැත්ම සඳහා නීති සම්පාදනය කරන අතර පොදු ජනතාවගේ මර්ධනයන් සඳහා නීති සම්පාදනය කරපු ආයතනය. එනිසා 70 වසරක ඉතිහාසයේ ඉතාමත් දීර්ඝ කළු පැල්ලම් සහ ලේවැකි ඉතිහාසයකට මේ කේන්ද්‍රස්ථානය වගකිය යුතු තිබෙනවා. ඒවගේම තමයි ආර්ථික මොහොතෙන් ගත්තොත් ගරු කතානායකතුමනි අයවැය ලේඛන 70කට වඩා වැඩි ප්‍රමාණයක් මේ කේන්ද්‍රස්ථාන විසින් සම්මත කොට දී තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ බිත්ති අවුරුදු 35කුත් පැරලි පාර්ලිමේන්තුවේ බිත්ති අවුරුදු 35කුත් මෙම අයවැය ලේඛන වලට සහ මෙම අයවැය ලේඛන වල තිබුණු බොහෝ වැකි වලට සමන් දී තිබෙනවා හැබැයි මේ අවුරුදු 70ම විවිධ ආර්ථික සැලසුම් අයවැය ලේඛන ජනතාවගේ සුභ සිද්ධිය රටේ සංවර්ධනයේ රටේ අනාගතය පිළිබඳව විශාල වැකි මේ බිත්ති වලට කතා කරන්න පුළුවන් නම් ගරු කතානායකතුමනි කතා කරලා කියයි මොනතරම් සුරංගනා වැකි මේ පාර්ලිමේන්තුවේ කියවුණාද කියලා නමුත් අවුරුදු 70කට පසුවත් අපේ රට ආර්ථික මාසීන් දුබල වූ බිලහුණු රාජ්‍යයක් බවට පරිවර්තන වෙලා තිබෙනවා ඒ නිසා ආර්ථික වශයෙන් නිවැරදි දැක්මක් නිවැරදි දිශාවකට අවුරුදු 70ක් ගිහිල්ලා මේ පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමට නොහැකි වී තිබෙන බව තමයි ගරු කතානායකතුමනි පෙන්눔 කරලා තිබෙන්නේ ඒ වගේම තමයි අපිට ජාතික සමගිය ගොඩනගන්න පුළුවන්කම ලැබුණාද 1947 පාර්ලිමේන්තුවේ ජාතික සමගයේ යම් නියෝජනය යම් හැඩරුව ප්‍රකාශයට පත් වෙලා තිබුණා හැබැයි 47න් පස්ව ගන්නාලද හැම බොහෝ තීරණයක් ඉවහල් වුණේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා සමග කිරීම දිශාවට නෙවෙයි ගරු කතානායකතුමනි බේද බින්න කිරීමේ දිශාවට 1949 ගෙනෙන ලද පුරවැසි පනත විශේෂයෙන්ම ඒ මොහොතේ පාලෙන්ට හොබවන ලද දේශපාලන ව්‍යාපාරයට වතුකරේ දෙමළ ජනතාවගේ ඡන්ද අහිමි වීම හේතු කොටගෙන ඔවුන්ට එම පළේතල බලය සාහුරු කර ගැනීම වෙනුවෙන් එම ජනතාවගේ ඡන්ද අහිමි කරා ඒ නිසා තමයි නව දේශපාලන ව්‍යාපාරයන් දෙමළ ජනතාව තුලින් ගොඩනැගෙන්න පටන් ගත්තේ ඒ විදිහටම තමයි ගරු කතානායකතුමනි ගොඩනගන ලද ව්‍යවස්ථාවන් ඒ ව්‍යවස්ථාවන් සුල සියලු ජනතාවගේ අයිතීන් සියලු ජන කොට්ටාසයන්ගේ සුරක්ෂිතභාවය සියලු ආගම්මගේ තියෙන ගරුත්වය සියලු භාෂාවන්ට තිබෙන අයිතිය තහවුරු කරනවා වෙනුවට ඒ වගේ අසමානතාවයක් ගොඩනැගුවා ජනතාවගේ සංස්කෘතිමය භාෂාමය ආගම සදා ඒ වගේ අසමානතාවයක් ගොඩනැගෙන තැනක ජාතික සමගියක් ගොඩනැගිනේ ඉඳ අවුරුදු 70කට පසුවත් අදත් අපිට කැමර දෙන්න සිදු වී තිබෙනවා මේ රටේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කොට ජාතික සමගිය ගොඩනැගීම සඳහා ඒ කොයිතරම් වර්ධනය වුණාද කියනවා නම් ලේ වැකි අවුරුදු 30ක ඉතිහාසයක් අපිට උරුම කරා මේ පාර්ලිමේන්තුව ඒ නිසා ගරු කතානායකතුමනි ප්‍රජාතන්ත්‍රවාදීන් පැත්තෙන් ගත්තත් ආර්ථිකමය පැත්තෙන් ගත්තත් ජාතික සමගිය පැත්තෙන් ගත්තත් අපිට තිබෙන්නේ ඉතාමත් සුබදායී ආකල්ප වෙනුවට අපට අත්දැකීම් හැටියට තිබෙන්නේ ඉතාත් අසුබදායි කළු පැල්ලම් සහිත ඉතිහාසයක්. ඒ වගේම ගරු කතානායකතුමනි වැදගත් සංදිස්ථානත් මේ පාර්ලිමේන්තුවේ තිබෙනවා. විශේෂයෙන්ම 1972 ජනරජ ව්‍යවස්ථාව. අපි යටත් විජිත බවට පත් වෙලා ඒ යටත් විජිත කිරීටේ නිශ්චිත ලෙස වෙන් වූ අවස්ථාව 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ පාර්ලිමේන්තුවේ සම්මත කරනවා. ඒක මා හිතනවා මේ පාර්ලිමේන්තුවේ තියෙන විශේෂ අවස්ථාවක් කියලා. හැබැයි විශේෂ අවස්ථා ගණන් කළ හැකි මට්ටමේ තිබෙනකොට මර්ධනීයකාරී අවස්ථා සහ විනාශකාරී අවස්ථා ගරු කතානායකතුමනි ගණන් නොකර ගණන් කළ නොහැකි මට්ටමේ මේ පාර්ලිමේන්තුවේ තිබෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි අවුරුදු 70ක ශේෂ පත්‍රය දිස අපි ආපසු ඇරී බැලීමේ අපි සිදු කළ යුතු වන්නේ අතීතයේ සිදු වූ සිදුවීම් පිළිබඳව ඉතා හොඳ තරාදියක දමා මැනකිරා බැලීමයි. එසේ නැතුව තම තමන් ඉන්න ස්ථානයන් අනුව තම තමන් නියෝජනය කරන දේශපාලන ස්ථානයන් අනුව ඒ අවස්ථාවන්ට විවිධ අර්ථකථන දී වසා ගැනීම නොවේ. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි අපේ රටේ ලේ වැකි යුද්ධයක් නිර්මාණය කරන්න හේතු වුණේ ජනමත විචාරණය එදා ගෙනාපු 14 වෙනි සංශෝධනයට අනතුරු. ඒ තමයි මේ පාර්ලිමේන්තුව ඉතාමත් කළු පැල්ලම් ලේ වැකි ඉතිහාසයක් නිර්මාණය කරන්න මේ පාර්ලිමේන්තුවේ 3/2 අතෝසවා 4 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරු ලැබුවා. ඒ නිසා ගරු කතානායකතුමනි මේ හැම ඉතිහාසයක්ම අපි අත්දැකීම් බවට පත් කරගන්න ඕන. ගරු කතානායකතුමනි ඕනෑම පුරවැසියෙක් ඕනෑම දේශපාලන ව්‍යාපාරික ඕනෑම සංවිධානයක ඉතිහාසය අනු තමන් විසින් ඉතා හොඳින් ආග්‍රහණය කරගත යුතු අත්දැකීම්. ඒ නිසා මේ අත්දැකීම් වලින් අපිට කියාපන්න යන කවරක්වත් නෙවෙයි. අපි කෙසේද අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී යලි ශක්තිමත් කරන්නේ? අපි කෙසේද ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා ආර්ථික මූලෝපායන් සකස් කරන්නේ? අපි කෙසේද සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ජනතාවන්ගේ සියලු අයිතිවාසිකම් සංස්කෘතික අයිතීන් භාෂාමය අයිතීන් සහෝගේ ඇදහිලි සහ විශ්වාසම් පිළිබඳ අයිතීන් වලට සමාහිතිය ලබා දෙමින් තහවුරු කරන්නේ කොහොමද කියන අභියෝගය අපි හමුවේ තිබෙනවා. ද 70වසකටත් පසුව අපේ රටේ ජනතාව මූණ දීපු සුවිශේෂ ගැටළු සමුදායකට අභියෝගයක් ඉතුරු කරමින් තමයි මේ 70 වෙනි සියවසත් ගරු කතානායකතුමනි ගත කරමින් තිබෙන කියන එක තමයි අපගේ අදහස. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි මෙම අවස්ථාව ලබා දුන්නාට.
මැතිතුමා
Bismillah ar-Rahman ar-Rahim. Mr. Speaker, while we celebrate on this solemn occasion the 70 years of our parliamentary history, it is also opportune for us to look squarely at our profound failure to forge an overarching national ethos of democratic debate, and also to reflect with some degree of disappointment at the gradual decline of the quality of debate in this House. The first Parliament disenfranchised a segment of the people who voted at the elections that elected it. That was the thin end of the wedge that over the years developed into a process resulting in a terrible conflict that lasted 3 decades. Emerging from the conflict, we ultimately defeated a virulent secessionist movement, but totally and abjectly failed up to now to restore the kinships and fraternal relations among our diverse people. There emerged a triumphalist mindset that enveloped this parliament as well. The parliamentary majority jettisoned the essential parliamentary feature of accommodating dissent. Alternative points of view could not be presented at times. What was more pathetic was that alternative views were considered rebellious, anti-national, and unpatriotic. Mr. Speaker, Mark Twain once said that patriotism is the last refuge of the scoundrel. The tone and tenor of debate acquired an intensity that was harsh and hysterical, and far removed from the harmony expected in a deliberative forum such as ours. Today, we are on the threshold of a process of constitutional reforms to avoid the pitfalls of the past. There is now before us a debate on the relative merits and faults of presidential and parliamentary forms of governance. Our leaders, His Excellency the President, as well as the Honorable Prime Minister, alluded to the impending reforms that we propose to introduce. Whatever form we adopt must ensure transparency, acceptability, and high quality of legislative output and executive excellence. What we should do is to arrive at a trade-off between the two systems with an institutional structure that is resilient in ensuring the interest of the people, notwithstanding the politics of expediency that is inherent in competitive party politics. The first general elections, Mr. Speaker, in 1947, that returned the first Parliament of independent Sri Lanka, had 361 candidates, of whom 181 were independents. The UNP fielded 98 candidates, but succeeded only in gaining 42 seats. We must realize that these results indicated accurately the composition of the wider electorate and its diversity in terms of ethnic and socio-political interests. Falling short of a clear majority, the United National Party then, under the visionary leadership of D.S. Senanayake, formed a government with the All Ceylon Tamil Congress. Then immediately thereafter in 1948, when the new government moved in, to disenfranchise the plantation workers of Indian origin. That created a deep fissure in Tamil politics with the late S.J.V. Chelvanayagam forming the Federal Party. Rest is history, Mr. Speaker, and we have witnessed how those fault lines created, I must say, not so much by the fact that the plantation workers were Tamils, but because they constituted an organized trade union movement that supported the left parties in the first elections. Those historical aberrations were corrected after decades of struggle and conflict. What it tells us is that a move to preserve the interests of the property classes who frowned on organized labor as a threat to their economic interests later acquired an ethno-religious character that undermined the ethnic and religious harmony that existed for centuries in this country. We must move away from repeating mistakes after mistakes that would warrant correction and would subject communities to further distress when their voices are not heard or further suppressed. Mr. Speaker, we're also discussing electoral reforms. When discussing electoral reforms, whatever reforms we bring must be based on principles of equity and fairness. We're looking at a mixed model of elections. And we have witnessed in the past few weeks heated debate within the well of this house and outside this house, within the committee chaired by the Prime Minister guiding the constitutional process, the steering committee. There are accusations from outside that there is a collateral purpose in bringing new legislation. We have to reflect on all these allegations and also ensure that the provincial council elections that have been denied to certain provinces would not be unnecessarily and unduly delayed. It is our responsibility to ensure that we have periodic elections and we test the will of the people and be courageous enough to face the verdict of the people. With those comments, Mr. Speaker, may I also finally say that this House has succeeded in bringing groundbreaking legislation during these sessions. The Right to Information Act, as well as some other legislations which are on the pipeline. I came directly from a cabinet subcommittee that is examining the National Audit Bill, which is one of those other important pieces of legislation that we have pledged to introduce in the House. So therefore, Mr. Speaker, much awaits us in this August Assembly before we complete our term. Let me take this opportunity to wish all those who have come to witness this solemn occasion all the very best, and also let us extend our hands of friendship to those deprived communities outside, that we will ensure that these democratic traditions that have been enshrined through the valued traditions in this house will be properly safeguarded for posterity and forever. Thank you.
Stuti Garu Douglas Devananda Mettuma.
நன்றி கௌரவ சபாநாயகர் அவர்களே. நமது நாட்டின் முதலாவது ஜனநாயக நாடாளுமன்றத்தின் 70 ஆண்டு நிறைவினை கொண்டாடி கொண்டிருக்கும் இன்றைய தினத்தில் நமது நாடாளுமன்றம் இந்த கட்டிடத்திற்கு மாற்றப்பட்டு 35வது ஆண்டினையும் நாம் பூர்த்தி செய்து கொண்டிருக்கின்றோம் என்பதை நான் இங்கு ஞாபகப்படுத்த விரும்புகின்றேன். அதாவது நமது முதலாவது ஜனநாயக நாடாளுமன்றத்தின் வயதில் 60 வயதினை இந்த கட்டிடம் கொண்டிருக்கின்றது. இந்த 70 ஆண்டுகால வரலாற்றில் நமது நாடாளுமன்றத்தை மக்கள் பிரதிநிதிகள் பலர் பிரதிநிதித்துவப்படுத்தியுள்ளனர். அந்த அனைத்து மக்கள் பிரதிநிதிகளையும் நினைவு கூர்ந்தவனாக அந்த மக்கள் பிரதிநிதிகளால் எமது மக்களும் இந்த நாடாளுமன்றத்திற்கு நிறைவேற்றியிருக்கும் பல்வேறு பணிகள் மற்றும் சிரமங்களை சிறப்பு அம்சங்கள் தொடர்பில் எனது மரியாதையினையும் தெரிவித்துக் கொள்கின்றேன். அத்துடன் 70 ஆண்டுகால எமது முதலாவது ஜனநாயக நாடாளுமன்றத்தில் தொடர்ந்து 23 ஆண்டுகளாக மக்கள் பிரதிநிதியாக அங்கம் வைத்து வருகின்றேன். தங்களது தேவைகளை பிரச்சனைகளை தீர்ப்பேன் என்றும் தங்களுக்கு எப்போதும் உறுதுணையாக இருப்பேன் என்றும் எமது மக்கள் என் மீது நம்பிக்கை கொண்டு எமக்கு தொடர்ந்தும் வாக்களித்து வருகின்றனர். அந்த வகையில் எமது மக்களது நம்பிக்கைக்கு பாத்திரமாக நான் தொடர்ந்தும் செயல்பட்டு வருகின்றேன் என்பதற்கு எமது மக்களின் ஆதரவே சாட்சியாகும். இலங்கை இந்திய ஒப்பந்தத்திற்கு முன்னர் தென்பகுதி ஆட்சியாளர்களால் தொடர்ந்திருந்த எமது மக்கள் மீதான புறக்கணிப்புகளும் மாற்றாந்தாய் மனப்பாங்குகளும் தமிழ் தரப்பு அரசியல் தலைமைகளின் அணுகுமுறைகளும் காரணமாக ஒரு காலத்தில் நாமும் இந்த நாடாளுமன்ற முறைமையில் நம்பிக்கை இழந்து ஆயுத போராட்டத்தை ஆரம்பித்தவர்கள். எமது போராட்டத்திற்கு கிடைத்த ஒரு வெற்றியாக நாம் கருதுகின்ற இலங்கை இந்திய ஒப்பந்தம் காய்ச்சாத்திடப்பட்டதன் பின்னர் தென்பகுதி அரசாங்கமானது மேற்படி ஒப்பந்தம் தொடர்பிலான குணாம்ச ரீதியிலான மாற்றங்களை காட்டிய நிலையில் நாடாளுமன்ற ஜனநாயகம் தொடர்பில் எமக்கு நம்பிக்கை ஏற்பட்டிருந்தது. அதன் காரணமாக ஆயுத போராட்டத்தை கைவிட்டு தேசிய நீரோட்டத்து காலடி வைத்தோம். அந்த வகையில் எமது தேசிய அரசியல் பணிகளின் 30வது ஆண்டாகவும் இந்த ஆண்டு திகழ்ந்து கொண்டிருக்கின்றது. நாங்கள் தேசிய நீரோட்டத்தில் பிரவேசித்திருந்த காலகட்டமானது வடக்கில் சிவில் நிர்வாக அடையாளங்களோ அற்றுப்போயிருந்த ஒரு நெருக்கடியான காலகட்டமாக இருந்தது. அந்த நிலையில் ஜால்குடாநாடு முதற்கொண்டு வடக்கிலும் கிழக்கிலும் உள்ள பகுதிகளில் சிவில் நிர்வாக கட்டமைப்பினை மீள கட்டியெழுப்புவதற்கும் ஜனநாயக பண்புகளை மீள உயிர்ப்பிப்பதற்கும் எங்களது இந்த அரசியல் பிரவேசம் வழிவகுத்தது என்பதையும் எமது மக்களும் வடகிழக்கு உட்பட தென்பகுதி அரசியல் தலைமைகளும் மறந்திருக்க மாட்டார்கள் என்று நினைக்கின்றேன். அதேபோன்று இனங்களுக்கிடையில் ஐக்கியத்தை கட்டியெழுப்பி அதனூடாக தேசிய நல்லிணக்கத்தை வலுவுள்ளதாக கட்டியெழுப்பும் எமது கொள்கை ரீதியிலான உழைப்பும் அன்று தொடக்கம் இன்று வரையில் முன்னேற்றகரமான வழியிலேயே முன்னெடுக்கப்பட்டு வருகின்றது. இது மிகவும் கடினமானதொரு இலக்கென்ற போதிலும் எமது அணுகுமுறைகள் மூலமாகவே நாம் இதில் வெற்றியீட்டி வருகின்றோம். இந்த வழிமுறையானது எமக்கான வாக்குகளில் கடந்த காலங்களில் தற்காலிக பின்னடைவை கொண்டிருந்த போதிலும் ஒரு முற்போக்கான சமூகத்தை எமது மண்ணில் உருவாக்கும் எமது முயற்சியினை சிலாப அரசியல் தேவைகள் கருதி நாம் கைவிடாமல் தொடர்கின்றோம். தமிழ் மக்களை பொறுத்தவரையில் இலங்கையர்களாக இருக்க வேண்டும் என்பதற்காக தமிழர்கள் என்ற அடையாளத்தை கைவிடவோ தமிழர்களாக இருக்க வேண்டும் என்பதற்காக இலங்கையர் என்ற அடையாளத்தையோ அவர்கள் கைவிட தயாராக இல்லை. அவர்கள் இலங்கையர்களாகவும் அதே நேரத்தில் தமிழர்களாகவுமே இருக்க விரும்புகின்றார்கள். இந்த மக்களது உணர்வுகளை எமது தமிழ் தலைமைகளும் சரி, கடந்த காலத்தில் தமிழ் தலைமைகளும் சரி, சிங்கள தலைமைகளும் சரி, சரியாக புரிந்து கொள்ளாமல் நாட்டை பாரிய அழிவை நோக்கி இழுத்து செல்லப்பட்டது. இதிலிருந்து இன்று எமது நாடு முன்னோக்கி வருகின்றது. இலங்கை இந்திய ஒப்பந்தத்திற்கு பின்னரான தொடர்ந்து வருகின்ற தென்பகுதி அரசுகளில் குணாம்ச ரீதியிலான பல்வேறு மாற்றங்கள் ஏற்பட்டு இது இலங்கை அரசு என்ற நம்பிக்கையை எமக்கு ஏற்படுத்தியுள்ளன. இருந்தும் எமது மக்கள் சார்ந்த பிரச்சனைகள் தேவைகள் பல இன்னமும் தீர்க்கப்பட வேண்டிய நிலையில் காத்திருக்கின்றன என்பதையும் நான் மீண்டும் சுட்டிக்காட்ட வேண்டியுள்ளது. எமது மக்களின் தேவைகள் மற்றும் பிரச்சனைகள் அனைத்தும் தீர்க்கப்படாமைக்கு தென்பகுதி அரசுகள் மாத்திரம் காரணமல்ல, தமிழ் தரப்பு அரசியல் தலைமைகளும் இதற்கு பொறுப்பு கூறியே ஆக வேண்டும் என்பதையும் நாம் பல்வேறு சந்தர்ப்பங்களில் வலியுறுத்தி வந்துள்ளேன். தென்பகுதி அரசுகள் தமிழ் பேசும் மக்களுக்கு தானாக முன்வந்து செய்கின்ற பணிகளும் இருக்கின்றன. அவை பொதுவான பணிகள் என்ற வகைக்குள் அடங்கும். அதையும் தாண்டி தமிழ் பேசும் மக்களது தனித்துவமான உணர்வுபூர்வமான பிரச்சனைகள் மற்றும் தேவைகள் தீர்க்கப்பட வேண்டுமானால் தமிழ் மக்களால் அதற்கென தேர்ந்தெடுக்கப்படுகின்ற பிரதிநிதிகள் தங்களது அக்கறை, ஆற்றல், விவேகம், அர்ப்பணிப்புகளின் மூலம் தென்பகுதி அரசுகளின் அவதானங்களை வென்று எமது மக்களின் பிரச்சனைகள் மற்றும் தேவைகளை தீர்க்கின்ற பொறிமுறைக்குள் தென்பகுதி அரசாங்கங்களை கொண்டு சென்று தீர்வுகளை எட்டியிருக்க வேண்டும். இது கடந்த கால தமிழ் அரசியல் தலைமைகளாலும் சாத்தியமாகாமல் போய்விட்டது. நிகழ்கால தமிழ் அரசியல் தலைமைகளாலும் அது சாத்தியமாக்கப்படாமல் போய்விடுமோ என்ற சந்தேகம் அச்சம் என்று எங்கள் மக்கள் மத்தியில் எழுந்துள்ளது. நாடாளுமன்றத்தின் ஊடாக எமது அரசியல் பலத்திற்கு ஏற்ப எமக்கு கிடைத்த வாய்ப்புகள் அனைத்தையும் எமது மக்களின் நலன் கருதியும் எமது பகுதிகளினது வளர்ச்சி கருதியும் நாம் மிகச் சரியாகவே பயன்படுத்தி வருகின்றோம். அத்துடன் எமக்கு கிடைத்த அமைச்சுகளின் ஊடாக எமது மக்கள் உள்ளிட்ட இந்த நாட்டின் அனைத்து மக்களுக்கும் அனைத்து பகுதிகளுக்கும் அந்தந்த அமைச்சுகளின் வரையறைகளுக்குள் ஏற்பட்ட எம்மாலான பணிகளை நாம் செவ்வனே நிறைவேற்றியுள்ளோம் என்பதையும் தெரிவித்துக் கொள்கின்றேன். கடந்த காலங்களில் தென்பகுதி அரசுகளுடன் இணக்க அரசியல் ரீதியில் பங்கெடுத்திருந்த நான் எமது மக்கள் சார்ந்த பிரச்சனைகள் தேவைகள் எமது பகுதிகளின் தேவைகள் தொடர்பில் அந்தந்த அரசு தலைவர்களின் அவதானங்களுக்கு கொண்டு சென்று அவற்றை இயலுமான அளவில் தீர்த்து வைத்துள்ளேன். குரல் கொடுக்க வேண்டிய சந்தர்ப்பங்களில் குரல் கொடுத்தும் வந்திருக்கின்றேன். தற்போதைய நிலையில் அரசுக்கு வழியிலிருந்து நான் செயல்பட்டு வருவதால் எமது மக்களது தேவைகள் பிரச்சனைகள் எமது பகுதிகளின் தேவைகள் மட்டுமன்றி நாடாளாவிய ரீதியிலான தேவைகள் பிரச்சனைகள் குறித்து இந்த நாடாளுமன்றத்தில் தொடர்ந்தும் குரல் கொடுத்து வருகின்றேன். அதற்கான பலன் பெறுவதையிட்டு பொறுப்பான தரப்பினருக்கு எமது மக்கள் சார்பாக எனது நன்றியை தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதேபோன்று எமது மக்கள் நலன் சார்ந்து நான் முன்வைக்கின்ற விடயங்கள் தொடர்பில் உடனடியான அவதானங்களை செலுத்தி அவற்றிற்கான தீர்வுகளை எட்டுவதில் ஜனாதிபதி மேன்பதங்கிய மைத்ரிபால சிறிசேனா அவர்களும் கௌரவ பிரதமர் ரணில் விக்ரமசிங்க அவர்களதும் தலைமையிலான இந்த அரசாங்கம் காட்டி வருகின்ற அக்கறை குறித்தும் இந்த சந்தர்ப்பத்தில் நான் பாராட்டியாக வேண்டும். அந்த வகையில் மேன்பதங்கிய ஜனாதிபதி மைத்ரிபால சிறிசேனா அவர்களுக்கும் கௌரவ பிரதமர் ரணில் விக்ரமசிங்க அவர்களுக்கும் எமது மக்கள் சார்பாக எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். கடந்த காலங்களில் நாம் அதிகமாக அலட்டி கொள்ளாமல் செய்த எமது மக்கள் நலன் சார்ந்த பணிகள் குறித்தும் தற்போது நாம் இந்த நாடாளுமன்றத்தின் ஊடாக குரல் கொடுத்து செய்வித்து வருகின்ற மக்கள் நலன் சார்ந்த பணிகள் குறித்தும் அறிந்தும் அறியாதவர்கள் போல் நடிப்பவர்கள் அரசியல் காழ்ப்புணர்ச்சிகள் காரணமாக பல்வேறு விடயங்கள் தொடர்பில் இன்று நாம் குரல் எழுப்புகின்ற நிலையில் இது காலங்கடந்த ஞானம் என்று எம்மை விமர்சிக்கின்றனர். இது காலங்கடந்த ஞானம் அல்ல, காலம் அறிந்த ஞானம் என்பதை நான் இங்கு தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். எமது இத்தகைய மக்கள் நலன் சார்ந்த உழைப்புகளுக்கும் அதற்கான அர்ப்பணிப்புகளுக்கும் தான் சக தமிழ் தேசிய அரசியல் தலைமைகளுக்கு எம்மீது அரசியல் ரீதியான அச்சத்தை தோற்றுவித்திருந்தது. இதன் காரணமாக இவர்களும் இந்த அரசியல்வாதிகளால் தூண்டப்பட்ட சிலரும் எம்மீது பல்வேறு அவதூறுகளை சேறுபூசல்களை கடந்த காலங்களில் கட்டவிழ்த்து விட்டிருந்தனர். இவ்வாறு எம்மீது அபாண்டங்களை சுமத்தியவர்களுக்கு இந்த நாடாளுமன்றத்தை தொடர்ந்து பிரதிநிதித்துவப்படுத்தக்கூடிய வாய்ப்பினை எமது மக்கள் வழங்கியிருக்கவில்லை. ஏனெனில் எமது மக்களுக்கு உண்மையானவர்கள் யார் என்பதை எமது மக்கள் நன்கறிவார்கள். இதன் காரணமாகவே என்னால் தொடர்ந்து 23 ஆண்டுகள் இந்த நாடாளுமன்றத்தை எமது மக்களின் வாக்குகளால் பிரதிநிதித்துவப்படுத்தக்கூடியதாக இருக்கின்றது. அதேபோன்று அன்று எம்மீது சுமத்தப்பட்ட அபாண்டங்களும் காலமின்று பதிலளித்து கொண்டிருப்பதை அனைவரும் அறியக்கூடியதாக இருக்கின்றது. இவ்வாறு மாநில ரீதியில் எம்மீதான அரசியல் அச்சம் காரணமாக அரசியல் காழ்ப்புணர்ச்சி கொண்டவர்களால் தூண்டிவிடப்பட்ட அபாண்டங்களை தேசிய அரசியலிலும் தேசிய கட்சிகளும் தத்தமது அரசியல் லாபங்களுக்காக பயன்படுத்தி கொண்ட சந்தர்ப்பங்களும் அன்று இல்லாமல் இல்லை. இன்று பிரதான இரு தேசிய கட்சிகளும் இணைந்து ஆட்சி நடத்துகின்ற நிலையில் அந்த நிலை இல்லாதிருப்பதன் ஊடாக கடந்த காலங்களில் எம்மீது சுமத்தப்பட்டிருந்த அபாண்டங்களின் மூலமான நோக்கங்கள் எவை என்பதை பற்றியும் இந்த நாட்டு மக்கள் நன்கறிவார்கள் என்று நம்புகின்றேன். கௌரவ சபாநாயகர் அவர்களே, இன்னும் தீர்க்கப்படாமல் இருக்கின்ற நமது மக்களின் பல்வேறு தேவைகள் பிரச்சனைகள் யாவும் எதிர்வரும் காலங்களில் விரைந்தும் படிப்படியாகவும் தீர்க்கப்பட வேண்டும். இதில் மாற்றுக் கருத்துக்கிடம் இல்லை. இன்று நமது முதலாவது ஜனநாயக நாடாளுமன்றம் தனது 70வது ஆண்டு நிறைவை கொண்டாடுகின்றது. இந்த நாடாளுமன்றம் இன்னும் இன்னும் தனது ஆண்டுகளை நிறைவு செய்து கொண்டு போகும். 100வது ஆண்டு வருடத்தையும் மட்டிவிடும். சில வருடங்களுக்கு நாங்கள் இருக்கலாம், ஆனால் தொடர்ந்தும் நமது மக்களின் பிரச்சனைகள் தீர்க்கப்படாமல் இந்த நாடாளுமன்றத்தில் வாத விவாதங்களுக்கு உட்படுத்தப்பட்டு கொண்டிருக்கும் பேச்சு பொருளாக மாத்திரம் இருக்கக்கூடிய நிலை தொடரக்கூடாது என்பதை வலியுறுத்தி வாய்ப்பு கொடுத்ததுக்கு நன்றி கூறி விட
வேண்டுகின்றேன்.
గారు కథానాయకత్వమని పార్లమెంటు నియోజనేట హెత్త వసరాక్ పిరణ అవస్థావ సీపాత్ కరణ మే మొహత ఇతామ వేదగత అవస్థావాక్ శ్రీలంక వాసీ జనతావట జనతావకి చందెన్ తమాయి అపి పార్లమెంటుట పెమినెన్ని ఎవని పార్లమెంటు దిగటమ హెత్తవసర గమంకర అతి అవస్థావ కట్టియట మే సీపాత్తెను జనాధిపతితుమాత్ అగమతితుమాత్ పక్ష నాయకయన్ వివిధ ఆకారేన్ మే పిలిబంద కరుణి కివ్వా ఎగ్దా సమస్య తిస్సేకే రాజమంతన సభావై కాలపరిచ్ఛేదే సర్వజన చందే లభినకోట అవురుదు పహకిం పస్సే ఫలవెని మహామతివర్ణే పెవత్వా ఎగ్దా సమస్య తిస్సయే పార్లమెంటు మతివర్ణే పెవత్వడ పస్సే යළිත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුණේ 1947. මේ පෙන්නුම් කරනවා මහජන උද්ඝෝෂණය අපේ නායකයන් ඒ කාල පරිච්ඡේදයන් තුළ කොපමණ කරන්න ඇතිද ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය පවත්වා ගැනීම සඳහා. ඒ අනුව පැවැති මැතිවරණයෙන් පත්වෙච්චි පාර්ලිමේන්තුවෙන් තමයි මේ අවුරුදු 70 අද ගණන් බලන්නේ. ඉන් පස්සේ නිදහස් ප්‍රකාශනය පිට වුණා. මම මේ අවස්ථාවේ එක පැත්තකින් අපේ රට ඉතාම පෝසත් ශිෂ්ටාචාරයක පෝසත් සංස්කෘතියක අභිමානවත් ඉතිහාසයක් ඇති දේශයක් ඇටියට විදේශ කොල්ලකරුවන් විසින් අල්ලගත්තා. එයින් නිදහස් වීමට අරගල කර අරගලයන් පමණක් නම් අපි සීපත් කරන්නේ අපේ ඒ අරගලයන්ට නායකත්වයේදී පසුව ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය තුල කටයුතු කර නායක නායිකාවන්ද අපි සිහිපත් කරනවා. දෛවෝගත සිද්ධියක් අද මමත් සමල් රාජපක්ෂ මැතිතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමත් තිදෙනා පමණයි 1947 පාර්ලිමේන්තුවේ හිටපු පියවරුන්ගේ දරුවන් හැටියට මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. එය එක්තරා විදිහක බොහොම නිහඬ සතුටක් ගරු කථානායකතුමනි. මේ දීර්ඝ පාර්ලිමේන්තු ක්‍රමය තුළ අපි අපේ වමේ නායකයන් දොස්තර එස් ඒ වික්‍රමසිංහ ආචාර්ය එන් එම් පෙරේරා වැනි ඒ වගේම පීටර් කෙනමන් මැතිතුමා කොමිනිස්වාදය සමාජවාදය අරගලයන් පිළිබඳ මහජන අරගලය වගේම පාර්ලිමේන්තු අරගලය ඉදිරියට ගෙනාපු පාර්ලිමේන්තු නායකයන් ෆිලිප් ගුණවර්ධන මැතිතුමාත් එන් එම් පෙරේරා මැතිතුමාත් පාර්ලිමේන්තු ගියේ 1936. මම කියන්න ආවේ මේ නායකයන් 1947 පාර්ලිමේන්තුවට පැමිණියා වගේම පාර්ලිමේන්තුවට පැමිණෙන්නට කලින් අද අපත්තක එක්වී සිටින සාක් රටවල්වල කථානායකවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සඳහන් කරන්න ඕනේ they participated in the quit against the British, against the British Raj to get independence. They joined the independence struggle in India. That is how our left leaders participated, not only in our country and across Asia, in order to win independence, democracy, and to create a better society for our countrymen. මම මේ සීපත් කරන්නේ ඒ නිසා අපේ සම්බන්ධ ජාලාව එසේ පැහැදිලි වෙනවා. මම ඒක අබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ 54ක් මන්ත්‍රීවරු වෙනුවෙන් මේ අදහස කියන්න ඔබතුමාගේ අවසරය ලැබීම ගැන එක්තරා විදිහක සතුටක්. අනිත් පැත්තෙන් දුකක්. ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු අවුරුදු 70කට පස්සේ 54ක් මන්ත්‍රීවරුට හිමි කම් තිබිය යුතු පිළිගැනීම මේ පාර්ලිමේන්තුවේ තවමත් නොලැබීම. එසේ වුණත් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය පවත්වාගෙන යාම සඳහා අපේ නායකයන් අනුගමනය කළ දුෂ්කර ක්‍රියාවලිය වගේ අදත් අපි ඒ දුෂ්කර ක්‍රියාවලිය අනුගමනය කරනවා. තත්ත්වයන් වෙනස් වෙනවා. අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ජනාධිපතිතුමා සඳහන් කරා අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ නිදහස් අධ්‍යාපනය වැඩි දියුණු කරන පනත. එය ශක්තිමත් කරන පනත් රාශියක් ඊට පස්සේ සම්මත කර තිබෙනවා. අපේ පාර්ලිමේන්තුව මේ රටේ නිදහස් අධ්‍යාපන පනතට පණ දෙනවා වගේම අපේ රටේ නිදහස ප්‍රකාශ කරන පනතට අනුමැතිය දුන්නා. 1972 සිරිමාව බණ්ඩාරනායක මැතිනිගේ නායකත්වයෙන් පළවෙනි ජනරජ ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කරා. එතෙක් අපි දිවුරුම් දෙන්නේ රජිනගේ නාමෙන්. ඒ දවසේදී තමයි රජිනගේ නාමෙන් ඊට පසු දිවුරුම් දීම නැවතුනේ පාර්ලිමේන්තුවේ. ඒ ප්‍රථම ජනරජය, දෙවැනි ජනරජය 1978. ඒ වැනි වැදගත් පනත් වගේම වැඩ කරන ජනතාව වෙනුවෙන් සේවක අර්ථ සාධක අරමුදල, රාජාංශය බිහිකිරීමේ පනත, කුඹුරු පනත, සක්‍රීය නොමැඳුණු විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම වැනි සම්බන්ධ අනපනත් රාශියකට අනුමැතිය ලැබුණා. මේ රටේ 1956 මහා පෙරළියක් ඇති වුණා. බණ්ඩාරනායක මැතිතුමා, පිලිප් ගුණවර්ධන මැතිතුමා එක්ක ඇති කරපු ඒ මහජන පෙරළියට මහා සමාජ පරිවර්තනය ලෙස ඉතිහාසයට පාර්ලිමේන්තුව උදව් වුණා. ඒ වෙනස්කම් ඇති කරලා සමාජයේ ඉස්සරහට ගෙනියන්න. ඒ නිසා පාර්ලිමේන්තුව බොහොම සංකීර්ණ දෙයක්. පාර්ලිමේන්තුවේ සංකීර්ණ භාවය සමාජය නියෝජනය කරනවා. සමාජයේ එක්කතන නවතින්නේ නැහැ. ගංගාවක්සේ ඉදිරියට ගලනවා, වෙනස් වෙනවා. ආර්ථික, දේශපාලන, සංස්කෘතික සමාජමය වෙනස්කම් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේශපාලන පක්ෂ අදහස් නියෝජනය වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය එලෙස අපි ආරක්ෂා කිරීමට දිගටම කැපවී කටයුතු කිරීමේ වගකීම අප හමු ඇති වෙනවා. අද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ කොමිනිස්වාදය පිළිබඳ වැඩිම දේශනාවක් කරපු පාර්ලිමේන්තුව ඇතුළේ හිටපු පීට කෙනමන් 1947 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ 100 වැනි ජන්මදිනය අද. කොයිතරම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අපේ රටේ විවිධ ජන ප්‍රවාහයන් වලට ඉඩ දෙමින් පාර්ලිමේන්තුව හැඩගස්වා ඉස්සරහට ආවාද. මේ රට ත්‍රස්තවාදය පරාජයට පත්කොට ඒකීය රාජ්‍ය ආරක්ෂා කිරීමට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ඒ අපේ රජයට පුළුවන්කම ලැබුණා. ඒ අපේ රට ආරක්ෂා කිරීම සඳහා මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් වතුකම්කරු ජනතාවගේ නියෝජිතයන් හරහා විශාල වෙනස්කම් ප්‍රතිසංස්කරණ මේ සභාව ඉටු කර තිබෙනවා. ඒවා ඉටු කරපු නායක නායිකාවන්, මන්ත්‍රීවරු, මන්ත්‍රීවරියන් අපි ඉතාම ගෞරවයෙන් කථානායකතුමනි මේ අවස්ථාවේ සිහිපත් කරනවා. එසේ සඳහන් කරමින් අපි විශ්වාස කරනවා ඡන්දයක් තියෙන නිසායි පාර්ලිමේන්තුවක් තියෙන්නේ. ඡන්දයක් නැත්තම් පාර්ලිමේන්තු නැහැ. එය ඉතාම හොඳින් ලොව පුරා පිළිගන්න දෙයක්. ඡන්දයක් නැති පාර්ලිමේන්තු නැහැ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය නම් ඡන්ද පැවැත්විය යුතුයි. ජය පරාජයට මුහුණ දෙමින් ඉදිරියට යා යුතුයි. අද රාජ්‍ය පළාත් පාලන ඡන්දේ නැහැ මේ රටේ. අද පළාත් සභා 3ක් විසිරී යනවා. ඡන්දේ නැහැ. අද ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දය බලා සිටින උතුරේ සිට දකුණට, නැගෙනහිර සිට බටහිර දක්වා වූ මේ ජන කොට්ටාසවලට ඒ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දය පවත්වා ගැනීමේ මහා අභියෝගයක් හමුවේ අප සිටින බව මේ අවස්ථාවේදී සඳහන් කරමින් අපේ රටේ අපි විශ්වාස කරනවා මේ සමාජය ආර්ථිකය තුළ ඇත්තන්ගේ නැත්තන්ගේ ප්‍රශ්නය සාධාරණව විසඳාගත වීමට පාර්ලිමේන්තුව මැදිහත් විය යුතුයි. තරුණයන්ගේ රැකියා අධ්‍යාපන ප්‍රශ්න, රක්ෂාව නැති බොහෝ දෙනාගේ රක්ෂා ප්‍රශ්න, මේ රටේ සමාජයේ වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න, බුද්ධිවතුන්ගේ ප්‍රශ්න, ප්‍රජාතන්ත්‍රවාදය අද දියුණු වී අවස්ථාවකට කථානායකතුමනි පැමිණ තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තුළ මා අවසාන වශයෙන් සඳහන් කරන්න කැමති මේ රටේ ඡන්දක්‍රමය අනුව ඡන්දය පවත්විය යුතුයි. ඡන්දය පැවැත්වුවේ නැත්නම් අපි කතා කරන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තුල පාර්ලිමේන්තු ඡන්දක්‍රමය අහෝසි කරපු පාර්ලිමේන්තුවක් බවට පත් වීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තුල 54ක් මන්ත්‍රීවරු ඉන්න විශාල දෙවැනි විශාල මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමේ නායක හැටියට අපිට හිමිය යුතු තැන නොමැති වුවද අපි පාර්ලිමේන්තු ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන ක්‍රියාවලිය අපි ඉටු කරන්නේ අප රට ජනතාවගේ ජනවරම එලෙස ආරක්ෂා කිරීම සඳහායි. මා හිතනවා කතානායකතුමනි, මේ අදහස් සමුදාය තුළ මට සඳහන් කරන්නට කැමති ප්‍රජාතන්ත්‍රවාදය තුළ අපේ රටේ පමණක් නොව අන් රටවල් වලත් දේශපාලන වශයෙන් කල්පනා කළ යුතු වැදගත්ම අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රධාන ධර්මතාවයක් වූ නහි වේරේන වේරානි. අපි වෛරය අතහැරලා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමු. ප්‍රතිවිරුද්ධ අදහසට ප්‍රතිවිරුද්ධ සංවිධානවලටත් අපේ අමතය එකඟ නොවුණත් එසේ ගරු කරන දේශපාලනයකට අපේ රටත් අප රට හරහා අපට දායක වී හැකිය දායාදය ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයටම අපි දායාද කරමු කියලා සඳහන් කරමින් රටට ජනතාවටත් ඉදිරියට පැමිණෙන්නට සිටින මන්ත්‍රී මන්ත්‍රීවරියනටද අපේ සුභාශිස් සින්සන එකතු කරනවා.
බොහොම ස්තුතියි. Honorable members of parliament, first of all I wish to inform that this august assembly cordially welcomes the distinguished speakers from the SAARC countries, the honorable Mrs. Shireen Sharmin Chowdhury, speaker of the parliament of Bangladesh, the honorable Mr. Jigme Sangpo, speaker of the national assembly of Bhutan, the honorable Mrs. Sumitra Mahajan, speaker of the Lok Sabha, India, the honorable Mr. Abdullah Mashid Mohammed, speaker of the People's Majlis, Maldives, the honorable Mrs. Onasari Gari, speaker of the Legislative Parliament, Nepal, the honorable Mr. Mohammad Nasir Ahmad, deputy speaker of the National Assembly of Afghanistan, the honorable Mr. Sabir Chowdhury, President of the Inter-Parliamentary Union, Mr. Amjad Hussain B. CL Secretary General SAARC Secretariat, and distinguished delegates representing Parliament of the SAARC region. It is indeed a great privilege and honor that you all are present here today at the Speaker's Gallery, taking part actually in the vote of commemorating the 70th anniversary of parliamentary democracy in Sri Lanka. I warmly welcome all of you. Garu Mantrivaruni, ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස 1931 වර්ෂයේ රාජ්‍ය මන්ත්‍ර සභා මැතිවරණයේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට සර්වචන ඡන්ද බලය භාවිතා කරමින් ජනතා නියෝජිතයන් තෝරාපත් කරගෙන 1947දී ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුවේ ලෙස නම් කර ආසියානු කලාපයේ තිබෙන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පැරණිතම පාර්ලිමේන්තුව බවට පත් වී 70 වසරක අභිමානවත් සංවත්සරයේ සමරන මේ ප්‍රෞඪ ඓතිහාසික අවස්ථාවේදී ව්‍යවස්ථාදායකගේ භාරකරු වශයෙන් අද දින සමාප්ති සටහනක් තැමීම මාගේ පරම යුතුකමක් ලෙස සලකමි. දශක 7කට වඩා අධික කාලයක් පුරාවට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තුළ වර්තමානයේදී අපගේ පාර්ලිමේන්තුවල ශක්තිමත් ව්‍යවස්ථාදායක බවට සනාථ කරමින් මේ දක්වා අප සාක්ෂාත් කරගෙන තියෙන ජයග්‍රහණයන් පිළිබඳව සංක්ෂිප්ත ආකාරයෙන් මෙම සභාව දැනුවත් කිරීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ශක්තිමත් කිරීමේ මූලික පියවරන් ලෙස ආණ්ඩුකම ව්‍යවස්ථා සභාවද ස්වාධීන කොමිෂන් සභාවද ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීමත් ව්‍යවස්ථාදායකයේ සහ රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීම විනිවිදභාවයේ තහවුරු කරමින් තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීමත් පාර්ලිමේන්තුවේ නවමු අංගයක් ලෙස පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාර්යභාරය වෙනදාටත් වඩා ශක්තිමත් කිරීමේ අරමුණු පෙරදරි කරගෙන ස්ථාපිත කරන ලද ආංශික අධීක්ෂණ කාරක සභාවද එම කාරක සභාවල සභාපතිත්ව ආණ්ඩු පාර්ශ්වයටත් එමෙන්න විරුද්ධ පක්ෂයටත් සමසේ බෙදී යන ආකාරයෙන් ලබා දීමත් අද රටට උචිත මූලික නීතිය සැකසීමේ කාර්යය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වෙතුකරින් පිණිස ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලයේ පිහිටුවීමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී මසකට වරක් ජාතික වැදගමක් හා ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධ ප්‍රශ්න ගරු අග්‍රාමාත්‍යමෙන් ඇසීමට අවස්ථාව සැලසීමත් මේ සියල්ම සාධනීය තත්ත්වයන් පදනම් කරගෙන අපගේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආදර්ශවත් පාලනයක් බවට පත්වීමත් ව්‍යවස්ථාදායක සභික මන්ත්‍රණ ලෙස අපටත් අප නියෝජනය කරන සමස්ත ශ්‍රී ලංකා ජනතාවට ලැබුණු ශ්‍රේෂ්ඨ අභිමානයක් බව මේ අවස්ථාවේදී සටහන් කිරීමට කැමැත්තෙමි. විවිධ අඩුපාඩු සහිත වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනුවට ජනතාවට වග කිය යුතු ජනතා නියෝජිතයන් තේරීපත් වන ආකාරයේ නව මැතිවරණ ක්‍රමයක් පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරමින් එමගින් කාන්තා නියෝජනයද සැලකිය යුතු අන්දමින් ඉහළ නැංවීමට ව්‍යවස්ථාදායක විසින් කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ මූලික අඩිතාලන වශයෙන් සඳහන් කළ හැකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් තමන්ගේ ඡන්දදායකයන් සම්බන්ධයෙන් සහ පොදුවේ මහජනයා සම්බන්ධයෙන් සිය වාක්‍යම ඉටු කිරීම පිණිස සිය බලතල ක්‍රියාත්මක කිරීම කාර්ය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම සඳහා සහයෝගය පිණිස පාර්ලිමේන්තු ඉතිහාසයේ සංදිස්ථානයක් වශයෙන් මන්ත්‍රීවරුන් සඳහා චර්යා දන්න සංග්‍රහයක් මේ වන විට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ හැකිමද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සුවිශේෂී ලක්ෂණයක් බව නොඅනුමානයි. 1979 වර්ෂයේදී අනුමත කරන ලද දැනට ක්‍රියාත්මකව පවතින පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වර්තමාන තත්ත්වයට ගැළපෙන පරිදි ප්‍රතිශෝධනය කර සියලුම පක්ෂ නායකයන්ගේ එකඟත්වය මත නොබෝ දිනකින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කර සම්මත කිරීමට සියල්ල සූදානම් කර තිබීමත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී තවත් සාධනීය පියවරක් බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. තොරතුරු සාක්ෂණය හා සමගාමීව කටයුතු කරමින් පරිගණකතකරණයේ ලක්කන ලද සභාගර්භයක් නිර්මාණය කරමින් එදිනදා පාර්ලිමේන්තු රැස්වීමවලදී සිදුවන වැඩ කටයුතු සභා මේසේදීම ඊ තාක්ෂණය ඔසේ දැනගැනීමට මන්ත්‍රීවරුන්ට ඉදිරිසරසා තිබීමද පාර්ලිමේන්තු රැස්වීමවල වැඩ කටයුතු සජීවී ලෙස විකාශය කිරීමද නව ශබ්ද සම්බන්ධ පද්‍යයක් සවි කිරීමද විද්‍යුත් ඡන්ද විමසීමේ ක්‍රමයක් හඳුන්වා දීමද ශක්තිමත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්ෂණික ප්‍රගතියේ සාර්ථක පියවරක් ලෙස සාරකම් ලැබිය හැකි. එලෙසේම විදේශීය පාර්ලිමේන්තු 49ක් සමග මේ වන විට විවිධ මිත්‍රත්ව සංගම් ආරම්භ කරමින් සහ ගිවිසුම් වලට එළඹ නිසා පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර සම්බන්ධතා උසස් මට්ටමින් කළමනාකාරී කිරීමට හැකිම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී යහපත් ප්‍රවණතාවයකි. එකී ජාත්‍යන්තර සම්බන්ධතාවල ඍජු ප්‍රතිඵලයක් ලෙස විවිධ ජාත්‍යන්තර වැඩමුළු සම්මන්ත්‍රණ පුහුණු හා සහයෝගිතා වැඩසටහන් අපගේ ගරු මන්ත්‍රීවරුන්ට මෙන්ම පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත්වීමට දැක්වීම අප ලද විපුල ජයග්‍රහණය වශයෙන් ඉතාමත්ම සතුටින් සඳහන් කරමි. මෙවන් විවිධ පරිවර්තන රාශියක් හමුවේ ව්‍යවස්ථාදායක සභික මන්ත්‍රීවරයන් සහ ජනතා නියෝජන ලෙස පාර්ලිමේන්තුවේ චිරාත් කාලයක් සිට පැවතගෙන ලද උතුම් සම්ප්‍රදායන් හා පරිචයන් ආශා කරගෙන ඒවා ඉදිරි පරම්පරාව වෙනුවෙන් දායද කිරීමට කටයුතු කිරීම අපගේ පරම වාකීම හා යුතුකම් බව අවබෝධ කරගමින් පාර්ලිමේන්තු රැස්වීමට වඩාත් සක්‍රීය ආකාරයෙන් දායක වෙමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීමට අප කවුරු සිතරගත යුතු බව අවසාන වශයෙන් සඳහන් කරමින් ඔබ සැම සියලු දෙනාටම සමෘද්ධිමත් සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමි. ගරු සභානායකතුමා,
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව ඔක්තෝබර් මාස 9 වෙනි සඳ සවසේ කවරෙත කල් තැබිය යුතුයි.